ගුරු කෙතර ගුවන්විදුලි අධ්‍යාපන වැඩසටහන් විකාශය.
සඳුදා සිට බ්‍රහස්පතින්දා තෙක් සතියේ දිනවල පසරු 3 සිට පසරු 5 දක්වා. ඉරිදට දහවල් 12 සිට පසරු 2 දක්වා.
FM 97.6 න් ඌව ගුවන්විදුලියෙන් දේතරුවන් වෙත.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය හා ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය ඒකාබද්ධව ඌව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් මෙහෙයවන
ඌව ප්‍රජා ගුවන්විදුලිය මගින් 5, 6, 7, 8, 9, 10 සහ 11 ශ්‍රේණිවල දුව දරුවන් සඳහා
COVID-19 වෛරස ව්‍යාප්තිය හමුවේ මගහැරුණු පාඩම් ආවරණය කෙරෙන විෂය ප්‍රතිපෝෂක වැඩසටහන් ලෙස
විකාශය කරන ගුවන් විදුලි ගුරු කිතර
ඌවේ ගුරු ගෙදර
රටට පිපෙන මල් අපි වෙමු පුංචි කැකුළු මල්.
අයුබෝවන් ආදරණීය දුවේ පුතේ, ඔන්න අදත් ඌවේ ගුරු කිතරින් බුද්ධ ධර්මයේ පාඩම කියලා දෙන්න ඇවිත් ඉන්නවා පස්සර ගැමුණු මහා විද්‍යාලයේ DM සෙනෙහෙලතා ගුරුමෑණියන්. අද දවසේ 8 ශ්‍රේණියේ අපේ ආදරණීය දුවල පුතාලට තමයි මේ බුද්ධ ධර්මයේ පාඩම කියලා දෙන්නේ.
අයුබෝවන් දුවේ පුතේ, අද ඔබ අප ජීවත් වන්නේ ව්‍යාකූල ගැටලු සහිත සමාජ වාතාවරණයක. එහෙම කියන්නේ ඇයිද කියලා ඔබලාට ප්‍රශ්නයක් එන්න පුළුවන්. නෑ, ඔබලා දන්නවා අපට හැම පැත්තෙම ඇහෙන්නේ ගෝලීය කොරෝනා වසංගත තත්ත්වය ඉහළ යන බව. දුවේ පුතේ, ඔබලා කවුරුත් පසුගිය වසරට වඩා මේ වසරේ අලුත් අවුරුදු හොඳින් සමරන්නට ඇතැයි මම හිතනවා. නමුත් කොරෝනා වසංගතය ලෝකෙන් හා අපේ රටෙන් තුරන් වී ගොස් නැති බවත් දන්නවා. ඇතැම් අය කොවිඩ් වසංගතයෙන් ආරක්ෂා විය යුතු සෞඛ්‍ය ක්‍රමවේදයන් පසෙකලා කටයුතු කළ අවස්ථා අපට හැම තැනම දකින්න ලැබුණා. එහි ප්‍රතිඵලය තමයි දැන් අපි භුක්ති විඳින්නේ. මොකද දන්නවද, පාසල් යන ඔබට අමතර පන්ති පැවැත්වීම තාවකාලිකව නතර කර තියෙනවා. තාවකාලිකව දිවයිනීම පාසල් වැසුවා වසංගතය සමග බයෙන් පාසල් යාමට සිදුවෙනවා. සෞඛ්‍ය පුරුදු හොඳින් පිළිපදින්න සිදුවෙනවා. මෙවැනි වාතාවරණයක් පවතින අවස්ථාවක ඌව ප්‍රජා ගුවන්විදුලිය මගින් මෙහෙවරක් කරමින් පවතිනවා. ඒ තමයි ඌව ගුරු ගෙදර නමින් ඌව ප්‍රජා ගුවන්විදුලියෙන් ඔබට විශාල දැනුමක් ලබා දීමට වැඩසටහන් මාලාවක් 2021 මාර්තු 31 වෙනි දින සිට දෙසැම්බර් මාසය දක්වා සූදානම් කොට තිබෙනවා. එය ඔබලා දන්නව ඇති. එයට ඔබලා සම්බන්ධ වෙනවා ඇති. පාසල් මට්ටමින් ඔබව දැනුවත් කොට තිබෙනවා. ආදරණීය දුවේ පුතේ, ආදරණීය දෙමව්පියනි, මා දෙමව්පියන්ගිමුත් යමක් ඉල්ලා සිටිනවා. මෙම අධ්‍යාපනික වැඩසටහනට ඔබගේ ආදරණීය දරුවන් සම්බන්ධ කරන්න. සම්බන්ධ කරලා මේ වැඩසටහනේ ඵලදායීතාවය ලබා ගන්න කටයුතු කරන්න. දරුවනි, ඔයාලා කවුරුත් කැමති නේද කතා අහන්න? එහෙනම් මම මේ කතාවට හොඳින් සවන් දීමට ඔබලාගෙන් ඉල්ලා සිටිනවා. ඔන්න පුතේ, ඔයාලගේ වයසේ දරුවන් පිරිසක් අතර පුංචි ගැටුමක් බහිම් බස්වීමක් මා පාර යන අතර මගදී දැක ගන්නට ලැබුණා. ඒ වේලාවේ මමත් කර කියාගත නොහැකිව මදක් රැඳී සිට මැදිහත් වෙනවාද නැද්ද කියලා කල්පනා කොට ඒට මැදිහත් වුණා. ගැටුමට සම්බන්ධ වූ එක්දීනියක් මා සමග සුහද වුණා. පසුව කතාව කිව්වා. මා ඒට හොඳින් සවන් දී සිටියා. එම දියණිය මට කියා සිටියේ පන්තියේ අනිත්‍යාලුවන් සීලු දෙනාම මට කතා නොකරන බව. මා පන්ති කාමරේ හා පන්ති කාමරේ පිටදී තනිකර මගේ හැර යනවා කියලා. මේට හේතුව සොයා බලන විට ඇයගේ මුවින් පිට වුණේ ඇය හොඳට පන්තියේ වැඩ කරන කෙනෙක් බවත්, ගුරුවරුන් සීලු දෙනාම ඇයගේ හොඳ කියන නිසාත් බව මට හැඟුණා. මෙය සෙසු යෙහෙළියන්ට දරාගත නොහැකිව ඇය අමතර පන්තියට යන අවස්ථාවේ වටකර අපහසුතාවයකට පත් කරන්න උත්සාහ ගත්තා කියලා කිව්වා. මොනවා වුණත් මේ වෙලාවේ දරුවෝ සියලු දෙනාටම කියා සිටියේ ඔය වගේ දේවල් ප්‍රශ්න ගැටලු නොවන බවයි. හොඳ කෙනෙකුගේ හොඳ කියන එකත් නරක කෙනෙකුගේ නරක කියන එකත් කාගෙත් ලක්ෂණයක්. ඉතින් මෙම ඉහිලියන්ගෙන් තමා නොදන්නා නොහැකි දේවල් අහගන්නටත් උදව් ගන්නටත් මම අවවාද කළා. මා ටිකක් හඳුන්නනේම දරු පිරිස ඊළඟ සතියේ පෙරසේම පන්තියට යනවා. සීලු දෙනාම සතුටින් සමගින් අත්අල්ලා සිටින බවක් මට පෙනුණා. ඉතින් දරුවනි, පොඩි දෙයක් විශාල ගැටලුවක් කර නොගෙන කටයුතු කළ යුතුයි නේද? එහෙනම් ඔබලා මේ පුංචි කතාව හොඳින් අහගෙන ඉන්න ඇති. ඔබලාට හය ශ්‍රේණිය බුද්ධ ධර්මය පළමු පාඩමේ මේ වගේ කතා කිහිපයක් අහලා අපගේ ජීවිතවලට එන ගැටලු මොනවාද, ඒවා විසඳාගන්නේ කොහොමද කියලා බලමු. පෑනක් හා පොතක් ඇරන් අවශ්‍ය කරුණු ලියා ගැනීමටත් පෙළ පොතේ යම් යම් වැදගත් කරුණු කෙරෙහි අවධානය යොමු කරගන්නා ලෙසටත් මා ඔබලාගෙන් ඉල්ලා සිටිනවා. දුවේ පුතේ, අද පමණක් නොවේ, බුද්ධ කාලයේ පටන් විවිධ ගැටලු තිබුණ බවටත් බුදුරජාණන් වහන්සේට හොඳ විසඳුම් දුන් බවටත් හොඳ කතා පුවතක් මා පළමුවෙන් කියා දෙන්නම්. දේවදත්ත හිමි ගැන ඔබ අහලා ඇති. දේවදත්ත බෞද්ධ භික්ෂුවක්. දේවදත්ත කියන්නේ කවුරුවත් නෙමෙයි, බුදුරජාණන් වහන්සේගේ මසින. ඒ කියන්නේ යසෝදරා දේවියගේ සහෝදරයා. බුදුරජාණන් වහන්සේ මල්ල රට අනුපියඹ වනයේට වැඩම කළ අවස්ථාවේ බද්දිය, අනුරුද්ධ, ආනන්ද, බගු, කිම්බිල, උපාලී යන කුමාරවරුන් සමග ඇවිත් දේවදත්ත කුමරුදු පැවිද්ද ලබා ගත්තා. අනිත් කුමාරවරු වගේම දේවදත්ත කුමරුත් හරි දක්ෂෙක්. පසු කලෙක ධ්‍යාන පවා ලබා ගත්තා. දේවදත්ත හාමුදුරුවන්ට බුදුබව ලැබීමට ඕන වුණා. හැබැයි ඒ සඳහා තෝරාගත්තේ වැරදි ක්‍රමයක්. ඒ මොකද්ද දන්නවද? බුදුහාමුදුරුවන් මරලා බුදු වෙන්න. ඔබ අස ඇති අජාසත් කුමාරයා යාළු කරගෙන බිම්බිසාර රජතුමා මැරවීමට උපදෙස් දුන්නා. ඊට පස්සේ අජාසත් රජතුමාගේ උදව් ගත්තේ බුදුරජාණන් වහන්සේ මැරවීමට. නාලාගිරිය තාට රාපුවා මහා මගට යැව්වා. දුනුවායන් යොදා බුදුරජාණන් වහන්සේට ඊතල වලින් විදීමට සැලසුවා. අවසානයේ තමම්ම ගිජ්ජකූට පර්වතයට නැගී ගලක් පෙරළුවා. අවසානයේ සංඝ ભેදයක් ඇති කළා. මේ විදිහට බොහෝ නරක වැඩ කළා. දේවදත්ත ගැන බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වන්නේ ආනන්තරික කර්ම පහෙන් තුනක් කළ එකම පුද්ගලයා කියලයි. ඔයාලා දන්නවද ඒ ආනන්තරික කර්ම පහ? හොඳින් අහගන්න. කැමති කෙනෙක් ඉන්නවනම් මේ ටික ලියා ගන්න. එහෙනම් දුවේ පුතේ, එම කරුණු පහනම් මව මැරීම, පියා මැරීමට තැත් කිරීම, සංඝ ભેදය, බුදුන්ගේ ඇඟේ ලේ සෙලවීම, රහතුන් මැරීම. සංඝ ભેදය ඇති කරගන්න ගත් උපාය මොකද්ද කියලා ඔයාලා දන්නවද? වර පහක් ඉල්ලා සිටියා. ඒවට කියනවා පුතේ පංචවරය කියලා. එම පංචවරය නම් පළවෙනි එක, භික්ෂුන් වහන්සේ ජීවිතාන්තයේ දක්වාම ආරණ්‍යගතව විසිය යුතුයි. දෙවෙනි එක, භික්ෂුන් වහන්සේ ජීවිතාන්තයේ දක්වාම පිණ්ඩපාතයෙන් විසිය යුතුයි. තුන්වෙනි කරුණ, භික්ෂුන් වහන්සේ ජීවිතාන්තයේ දක්වාම පාංශුකූලික විය යුතුයි. හතරවෙනි කරුණ, භික්ෂුන් වහන්සේ ජීවිතාන්තයේ දක්වාම රුක්සමූලිකව විසිය යුතුයි. පස්වෙනි කරුණ, භික්ෂුන් වහන්සේ ජීවිතාන්තයේ දක්වාම මස් මාංශ වැළඳීමෙන් වැළකී සිටිය යුතුයි. දුවේ පුතේ, ඔයාලා හිතනවද මේ කරුණු පහ බුදුහාමුදුරන් පිළිගත්තාද නැත්නම් ප්‍රතික්ෂේප කළාද කියලා. ඒත් නැහැ. බුදුරජාණන් වහන්සේ ගැටලුවකට විසඳුම් දුන්නේ තවත් ගැටලුවක් මතු නොවන ආකාරයටයි. මොකද්ද දන්නවද කලේ? මේ යෝජනා පහ කැමැති කෙනෙකුට අනුගමනය කරන්නත් පුළුවන්, අකමැති කෙනෙකුට අනුගමනය නොකර ඉන්නත් පුළුවන් කියලා කිව්වා. අපට මේන් පෙනෙනවා බුදුරජාණන් වහන්සේ දෙව්දත් තෙරුන්ට සම්පූර්ණයෙන්ම විරුද්ධව කටයුතු කළේ නෑ කියලා, පක්ෂපාතිව ක්‍රියා කළේත් නෑ කියලා. බුදුහාමුදුරෝ ඉවසීමෙන් ඒ අවස්ථාවේ කටයුතු කළා. දරුවනි, අපට සමාජයේ ජීවත් වන විට ගැටලුවට මුහුණ දෙන්න සිදු වෙනවා. එවන් අවස්ථාවල කලබල නොවී බුද්ධිමත් වේවා විසඳා ගන්න ඕන. තමාටම එම ගැටලු විසඳාගත නොහැකිනම් ජීවිතේ කියා දෙන හොඳ මිතුරෙකුගෙන්, බුද්ධිමත් වැඩිහිටියෙකුගෙන් උපදෙස් ලබා ගන්නට හිතා ගන්න ඕන. දරුවනි, මේ කතාව අහගෙන ඔබට ඔබගේ ජීවිතේට කරුණු කාරණා වටහා ගන්නට ඇති. ඒ වගේම ඔබලාගේ මේ පාඩමට තවත් වැදගත් කතා පුවතක් ගිනහැර දක්වන්න. දරුවනි, තවත් බුදුරජාණන් වහන්සේ ගැටලුවකට හොඳින් විසඳුම් දුන් කතා පුවතක් ලෙස මහා ප්‍රජාපති ගෝතමී තෙරණියට පැවිද්ද ලබා දුන් ආකාරය ගැන පොඩ්ඩක් හොයලා බලමු. ඔයාලා අහලා ඇති, බුදුහාමුදුරුවෝ ක්‍රිස්තු පූර්ව 6 සියවසේ භාරතේ, එහෙම නැත්නම් ඉන්දියාවේ 15 අවධිය වෙන විට බ්‍රාහ්මණ ආධිපත්‍ය ප්‍රබලව තිබුණ බව. ඒ කාලයේ වන විට කාන්තාවන්ට මූලික අයිතිවාසිකම් හරි හැටි ලැබුණේ නැහැ. කැමති ආගමක් අදහන්න තිබුණෙත් නැහැ. පුදසිරි කිරීමට, කැමති රැකියාවක් කිරීමට, දීපලක් තබා ගැනීමට අයිතියක් තිබුණේ නැහැ. ඒ වගේම ඔයාලට වගේ නිදහසේ ශිල්ප ශාස්ත්‍ර ඉගෙන ගැනීමට නිදහසක් ලැබුණේ නැහැ. බ්‍රාහ්මණීන් එදා කාන්තාව හඳුන්වා තිබුණේ ගැහණිය පහත් චපල කියලා. ඒ කාලේ කාන්තාවන් ජීවත් උනේ ලොකු පීඩනයක. මෙවන් පසුබිමක තමයි මහා ප්‍රජාපති ගෝතමී තෙරණිය පැවිදිලා සිටියේ. මේ වගේ පසුබිමක ප්‍රජාපති ගෝතමී තෙරණියට පැවිද්ද ලබා දීම ගැන බුදුරජාණන් වහන්සේ බොහොම කල්පනා කළා. මුහුණ දුන් ලොකුම ගැටලුවක් වුණා. ඒත් දුවේ පුතේ එම ගැටලුවට ලස්සනට විසඳුම් දුන් ආකාරය කොහොමද කියලා අපි කතා කරන්න ඕන. දරුවනි, මහා ප්‍රජාපති ගෝතමී තෙරණිය කියන්නේ කවුද කියලා මදක් ඔබගේ අවධානය යොමු කර බලමු. මහා ප්‍රජාපති ගෝතමී කියන්නේ බුදුරජාණන් වහන්සේගේ සුළුමවයි, මහමායා දේවියගේ නැගිනියයි. මහමායා දේවියගේ මරණයෙන් පසු ප්‍රජාපති ගෝතමී සුද්ධෝදන රජුගේ අගබිසව වුණා. සිදුවත් කුමරුගේ මව වූ මහමායා දේවිය කලුරිය කළාට පසු එදා සිට සිදුහත් කුමරු ඇති දැඩි කළේ ප්‍රජාපති ගෝතමී තෙරණියයි. ඇයටත් දරුවන් දෙදෙනෙක් සිටියා. ඒ කවුද දන්නවද? නන්ද කුමරු හා නන්දා කුමරියයි. ඒත් ප්‍රජාපති ගෝතමීගේ වැඩි ආදරේ හිමි වූයේ තම කුසෙන් වැදූ දරු දෙන්නට නොව සිදුහත් කුමාරයාටයි. සුද්ධෝදන රජු මිය යෑමෙන් පසුව ප්‍රජාපති ගෝතමිය තනි වුණා. ඇයට පැවිදි වීමට අවශ්‍ය කටයුතු සිදු කළා. මේ ගැන බුදුහාමුදුරුවන්ගෙන් ඇය ඉල්ලා සිටියා. වරක් දෙවරක් තෙවරක් පැවිදි ඉල්ලා සිටියා. එපමණක් නොවේ දරුවනි, සාක්‍ය වංශයේ, කෝලිය වංශයේ රාජකුමාරවරුන් 500ක් පැවිදි වුණාට පසු ඒ කුමාරවරුන්ගේ බිරින්දෑවරුන් 500 දෙනෙකුටද පැවිදි වීමට අවශ්‍ය වුණා. මේ 500 දෙනා හා මහා ප්‍රජාපති ගෝතමී තෙරණිය පාගමනින්ම විශාලා මහනුවර වැඩ සිටින බුදුහාමුදුරුවන් බැහැදැක පැවිදිලා සිටියා. ඊතා වෙහෙස මහන්සි වී පාගමනින් ගිය මේ පිරිස ආනන්ද හිමි සමග කතා කළා. ඊට පස්සේ මේ බව ආනන්ද හිමි විසින් බුදුහාමුදුරුවන්ට කියා සිටියා. පසුව බුදුරජාණන් වහන්සේ ගරු ධර්ම අටක් ඉදිරිපත් කළා. ඒවා පිළිගැනීමෙන් පසුවයි පැවිද්ද ලැබලා දුන්නේ. ඔයාලට හිතෙනව ඇති තම මෑණියන්ට බුදුරජාණන් වහන්සේ මෙහෙම කළේ ඇයි කියලා. මේ ලෝකේ මවකගේ වටිනාකම ලෝකයාට පෙන්වා දුන් උතුම් ශ්‍රේෂ්ඨ කෙනෙක් ඉන්නවා නම් ඒ තමයි බුදුරජාණන් වහන්සේ කියලා. පාරම්පරික ආගමික අදහස් අනුව කොංකර හිටපු කාන්තාවන්ට ඒ හැටියට පැවිද්ද ලබා දෙන එක, ඔවුන් පූජනීයත්වයට පත්කරන එක නොකළ යුත්තක් බව බොහෝ අය හිතුවා. නමුත් එම ගැටලුවට හොඳින් අෂ්ටගරු ධර්ම ඉදිරිපත් කිරීමෙන් විසඳුම ලබලා දුන්නා. දරුවනේ, ඔයාලා දන්නවද ඒ අෂ්ටගරු ධර්ම මොනවද කියලා? මේවා ලියාගන්න. ඔයාලගේ පෙළපොතේ හතරවන පිටුවේ පැහැදිලිව මෙය තිබෙනවා. මම ඒවා කෙටියෙන් කියන්නම්. උපසම්පදාවෙන් වස්සියක් ඉක්මූ මෙහෙණිය උවද එදිනම උපසම්පදාව ලද භික්ෂුව දැක වැඳිය යුතුයි, ගරු කළ යුතුයි. භික්ෂුන් වහන්සේ නොමැති පෙදෙසක මෙහෙණිය වස් නොවිසිය යුතුය. මාසකට දෙවරක් මෙහෙණිය භික්ෂුන් වහන්සේලාගෙන් උපදෙස් ලබා ගත යුතුය. වස් අවසානයේදී භික්ෂු භික්ෂුණී උබතෝ සංඝයා හමුවේදී මෙහෙණිය පවාරණය කළ යුතුය. ඇවතකටපත් මෙහෙණිය භික්ෂු භික්ෂුණී උබතෝ සංඝයා කෙරෙහි මානත් පිරිය යුතුය. දෙවසරක කාලයක් ශික්ෂමානාවකව සිට උපසපන් විය යුතුය. මොනම කරුණක් නිසාවත් මෙහෙණිය භික්ෂු වහන්සේ නමකට ආක්‍රෝෂ පරිභව නොකළ යුතුය. මෙහෙණිය භික්ෂු වහන්සේට අවවාද නොකළ යුතුය. භික්ෂුන්ගේ අවවාද මෙහෙණිය පිළිගත යුතුය. මේ කරුණු අටට මහා ප්‍රජාපති ගෝතමී එකඟ වුණා. භික්ෂු වහන්සේලා ඉක්මවා යෑමට ඉඩ ලැබුණේ නැහැ. ඒ වුණාට භික්ෂුණීන් වහන්සේලාට නිවන් දැකීමට බාධාවක් වුණෙත් නැහැ. ධ්‍යාන සමාපatti අභිඥා මාර්ගඵල ලබා ගැනීමටද බාධා වුණේ නැහැ. භික්ෂුණීන් වහන්සේලා රහත් වුණා. බුදුරජාණන් වහන්සේ කාන්තාවන්ට පැවිද්ද ලබා දීමේ ගැටලුවට එදා මුහුණ දුන්නේ ඔය විදිහටයි. දරුවනි, ඔයාලගේ පෙළපොතේ පළවෙනි පාඩමේ තවත් පුංචි කතාවක් තියෙනවා. දයාබර දරුවනි, උගත්කම කියන්නේ මහා වටිනා දෙයක්. ඒත් අකුරු නොදන්න, ලියන්න කියන්න බැරි, පාසල් නොගිය, විභාග සහතික නැති සීලු දෙනා නුගතුන්ද නැහැ. ඒට උදාහරණ අද සමාජයෙන් වගේම එදා සමාජයෙනුත් පෙන්වන්න පුළුවන්. රජගහ නුවර ධනවත් සිටු පවුලක් සිටියා. මේ සිටු පවුලේ කුමාරවරුන් දෙදෙනෙක් සිටියා. වැඩිමහල් කුමාරයාගේ නම මහා පන්තක, බාල කුමාරයාගේ නම චුල්ල පන්තක. මේ දරුවන් දෙදෙනා බුදුරජාණන් වහන්සේව බැහැ දැකීමටත් බණ ඇසීමටත් නිතර නිතර වේළුවනාරාමයට යනවා. ටිකෙන් ටික මේ දරුවන්ගේ සිත පැවිදි ජීවිතයට යොමු වෙනවා. මුලින්ම මහාපන්තක කුමාරයා පැවිදි වෙනවා. පැවිදි වුණු දවසේ ඉඳලා මහාපන්තක ස්වාමින් වහන්සේ මහත් වෙහෙසක් දරමින් අප්‍රමාදීව ධර්මයේ හැසිරෙනවා. ඉතාම කෙටි කාලයකින්ම අරහත් භාවයට පත් වෙනවා. මෙහෙම කාලයේ ගෙවි යන අතරතුරේදී තම සහෝදර ස්වාමින් වහන්සේගේ ජීවිතය තුල ගුණනගී ඇති සුන්දරත්වය ගැන චුල්ලපන්තක සතුටු වෙනවා. ඔහුටත් පැවිදි වෙන්න ඕන වෙනවා. මව්පියන්ගෙන් අවසරගෙන චුල්ලපන්තක බුදුරෙන් වහන්සේ ළඟ පැවිදි වෙනවා. චුල්ලපන්තක ස්වාමින් වහන්සේ සිල් රකින්න හරි ආසයි, භාවනා කරන්නත් හරි ආසයි. නමුත් දුක හිතෙන ප්‍රශ්නයක් තියෙනවා. චුල්ලපන්තක හිමිට කිසි දෙයක් පාඩම් හිටින්නේ නැහැ. දවසක් මහාපන්තක ස්වාමින් වහන්සේ බුදුගුණ සඳහන් ගාතාවක් පාඩම් කිරීම පිණිස කියලා දුන්නා. පුතේ ඔයාලා මේ ගාථාව අහලා ඇති, සමහරට අහලා නැතුවත් ඇති. හොඳින් අහගන්න. මහා පන්තක හාමුදුරුව චුල්ලපන්තක තම සහෝදර ස්වාමින් වහන්සේට මෙන්න මේ ගාථාව තමයි කියලා දුන්නේ. පදුමං යතා කෝකනදං සුගන්ධං පාතෝසියා චුල්ලම වීත ගන්ධං අංගීරසං පස්ස විරෝචමානං තපත් මාදිච්ච මිවන්තලික්කේති උදේ පිපි සුවඳ හමන රතු පියුමක් වෙන්නේ සරත් කලට අහසේ දිලෙන හිරු මඩලක් වෙන්නේ සිල් සමාධි ගුණනුවනින් හැම විට බබලන්නේ අන්න බලං අංගීරස සමිදුය වැඩ ඉන්නේ
මෙතන පුතේ අංගීරස කියලා කියන්නේ මොකද්ද කියලා දන්නවද? අංගීරස කියන්නේ බුදුරජාණන් වහන්සේ ස්වකීය ශරීරයෙන් රශ්මි විහිදුවන බවයි. ඉතින් ඔය ගාථාව පාඩම් කිරීමට චුල්ලපන්තක තෙරුන් කොතෙකුත් මහන්සි ගන්නවා. කිසි පළක් උනේ නැහැ. මේ කියනවා මේ මතක නැහැ. ඒ නිසාම චුල්ලපන්තක ස්වාමින් වහන්සේ හරියට දුක් වුණා. මාස හතරක් ගෙවුණා. තවම මේක ගාතාව කටපාඩම් කරගන්න බැරි වුණා. දවසක් තමන්ගේ සොහයුරු මහා පන්තක ස්වාමින් වහන්සේ කියනවා මෙන්න මෙහිම. ඔබට මේ පැවිදි ජීවිතයේ දිනු කරගන්නට පුළුවන් කමක් නැහැ. පුංචි ගාථා රත්නයක් පාඩම් කිරීමට බැරුව හාර මාසයක් ගෙවුණා. මෙවිනි අලසයන්ට බුදු සසුන තුල පිහිට ලබන්නට බැහැ. ඔබ සිවුරු අරින එකයි හොඳ. එතකොට ගෙදර ගිහින් රැකියාවක් කරගෙන පිනක් දහමක් කරගෙන ඉන්න පුළුවන්නේ. මේ වෙලාවේ චුල්ලපන්තක ස්වාමින් වහන්සේ ඇස්වල කඳුළු පුරවාගෙන සහෝදර ස්වාමින් වහන්සේ දිහ බලාගෙන හිටියා. කිසිම සමාවක් නැති පාටයි දිගු හුස්මක් එළුවා. බිම බලාගත්ත සහෝදර ස්වාමින් වහන්සේට වන්දනා කළා. ඔළුව බිමට පහත් කරගෙන හෙමින් හෙමින් වේළුවන ආරාමයෙන් පිටත්වන්නට සූදානම් වුණා. වේළුවන ආරාමයේ දොරටුව ළඟට පැමිණියා. ගෙදර යන්න හිතෙන්නෙම නැහැ. මේ චුල්ලපන්තකට මෙන්න මෙහෙම කියවෙනවා. අනේ මං කොහොමද ගෙදර යන්නේ? මං කොහොමද ගිහි ඇඳුම් අඳින්නේ? මං කොහොමද බණ භාවනා නොකර ඉන්නේ? අනේ මට පාඩම් හිටින්නේ නැති එක මගේම අවාසනාවක්. අනේ මං කොහොමද සිවුරු අරින්නේ? අනේ මට නම් බෑ කියලා දුකින් කියවෙනවා. චුල්ලපන්තක ස්වාමින් වහන්සේට හරිම දුකයි. දොරටුව ළඟ නැවතුණා. බිම වාඩි වුණා. හොඳටම අඬන්න පටන් ගත්තා. මේ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දිවසින් දකිනවා. මෙන්න මේ වාගේ සිද්ධියක්. මහා කාරුණික බුදුරජාණන් වහන්සේ මේ පොඩි ස්වාමින් වහන්සේ තුල සැඟවී තිබෙන අසාමාන්‍ය කුසලතා දැක්කා. බුදුහාමුදුරුවන් එතෙන්ට වැඩියා. චුල්ලපන්තක මොකද මේ අඬන්නේ? සිතරෙදුනද? ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, මම මහා අවාසනාවන්තයි. මට පාඩම් හිටින්නේ නැහැ. හාර මාසයක් තිස්සේ මම මහන්සි ගන්නවා. ඒත් ඒ එකම ගාථාව මට මතක හිටින්නේ. සහෝදර ස්වාමින් වහන්සේ මට කිව්වා ගෙදර යන්න කියලා. අනේ ස්වාමීනි, මම භාවනා කරන්න හරි කැමති. මහා කාරුණික බුදුරජාණන් වහන්සේ චුල්ලපන්තක ස්වාමින් වහන්සේගේ හිස ආදරයෙන් අත ගෑවා. ඔබට ගෙදර යන්න ඕන නැහැ. මම භාවනා කරන්න කියලා දෙන්නම් කියලා චුල්ල පන්තක හිමි කැඳවාගෙන ගියා. ගිහින් සුදු රෙදි කඩක් අතට දුන්නා. අවුව තියෙන තැනක වාඩි කෙරෙව්වා. දැන් හොඳට ඔය රෙදි කඩ අතින් පිරිමඳින්න කියලා කිව්වා. බාහිර කිසිවක් හිතන්න එපාත් කියලා කිව්වා. රජෝ හරණං කිය කියා හිතන්න කියලා බුදුහාමුදුරෝ චුල්ල පන්තකට කිව්වා. පුතේ ඔබලා දන්නවද රජෝ හරණං කියන්නේ මොකද්ද කියලා? දූවිලි ඉවත් කරනවා කියන එකයි. ටික වේලාවක් යන විට පිරිසුදු රෙදි කෑල්ල පිරිසුදු වුණා. මේ රෙදි කෑල්ල අපිරිසුදුනේ කොහොමද? පොඩි හාමුදුරුවෝ කල්පනා කළා. මගේ අතේ තිබුණු කුණු නිසා නේද? මේ ශාරීරියත් මහ කුණු ගොඩක් නේද කියලා හිතන්න පටන් ගත්තා. මේ අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ 이르දි බලයෙන් ධර්ම දේශනා කළා. චුල්ලපන්තක ස්වාමීන් වහන්සේ ආරහත් භාවයට පත් වුණා. ඒ වගේම චුල්ලපන්තක ස්වාමීන් වහන්සේ මෙම බුද්ධ ශාසනයේ මනෝමය 이르දිලාභී නතර අගතනුතුරද ලැබුවා. දරුවනි, මෙපමණ වාසනාවක් හිමි කරගෙන සිටි උදාර පුද්ගලයෙක් වන චුල්ලපන්තක ස්වාමීන් වහන්සේ සාරමාසයක් ගාතාවක් කටපාඩම් කරගත නොහිකිව දුක් විඳින්නට සිදු වූයේ පෙර කරන ලද කර්ම විපාකයක් නිසායි. ඒ සියල්ල අප්‍රමාදීව ජය ගැනීමට උන්වහන්සේට පුළුවන් වුණා. ඉතින් දරුවනි, උත්සාහය, කැපවීම, උනන්දුව තියෙනවනම් ඔබලට මොනවද කරන්න බැරි? මේ කතාව ඔබට වැදගත් නේද? මේ චුල්ලපන්තක හාමුදුරුව අප්‍රමාදීව ජයගත් ආකාරයේ දැක්වෙන ගාථාවක් බුදුරජාණන් වහන්සේ දේශනා කරා. ඒ ගාථාවට හොඳින් සවන් දෙන්න. උට්ටානේන පදානේන සඤ්ඤමේන දමේනච දීපං කෛරාත මේදාමි යං ඕගෝනා බිකීරති. බලන්න දරුවනේ, එක ගාතාවක් පාඩම් කරන්න බැරිව පැවිද්ද අතහැර යන මේ පුංචි පොඩි හාමුදුරෝ භාවනා කරලා රහත් උන හැටි. ඉතින් දුවේ පුතේ, අද ඔබ අප ළඟ මෙහිමය ඉන්නවා. ප්‍රශ්නයක්, ගැටලුවක් ආවම පලා යන එක නොවේ විසඳුම. අද පාසල්වල දරුවෝ ගැටලුවක් ආව මෙම ගැටලුවට විසඳුම තමාම හොයාගන්නවා. ඒ විසඳා ගන්න බැරුව අමාරු වැටුණු අවස්ථා අප්‍රමාණයි. එම ගැටලු වලට මුහුණ දීමට නොහැකි වූ විට ජීවිතයට හානි කරගන්න අවස්ථාද තියෙනවා. එසේ කළ යුතුද නැත? හැම ගැටලුවකටම විසඳුමක් තියෙනවා. හැම ගැටලුවකටම විසඳුමක් තියෙනවා කියන එක හිතට ගන්න ඕන. මේ දක්වන මේ ඉදිරිපත් කරන ලද, ඔබ සවන් දෙන ලද මේ කතා පුවත්වල දැක්වූ චරිත අද සමාජයේ අපට දකින්නට ලැබෙනවා. දරුවනි, අපගේ සිත දියුණු කරගතහොත් අපට මේ ලෝකේ කළ නොහැකි දෙයක් නෑ. දුවේ පුතේ, ගැටලු ඇති සමාජයේ විසඳුන් සොයන අවධියක තවත් පුංචි කතාවක් ඔබලට කියා දෙන්නට මම කැමැති. අපේක්ෂා ඉටු නොවීම නිසා තමාගේ කටයුතු අතපසු කරගෙන පසුතැවිල්ලෙන් සිටි හිමිනමක් ගැන. ඒ කවුද දන්නවද? නන්ද කුමාරයා, සිදුහත් කුමාරයාගේ සහෝදරයා, සුද්දොරයතුමාගේ හා මහා ප්‍රජාපති ගෝතමිතිරණිගේ පුතා. බුදුන් වහන්සේ බුද්ධත්වයට පත්ව වසරකට පසුව පිය රජතුමාගේ ඇරයුමින් තමා ඉපදුණු නුවර කපිලවස්තුපුරයට වැඩම කළා. බුදුන් වහන්සේ ආපසු වඩින තුන්වෙනි දිනේදී දානීය වළඳ අවසානයේ නිස්සබ්දවම් පාත්‍රය නන්ද කුමරු අතට දී ආපසු ගමන් කළා. නන්ද කුමරු ගෙදරින් පිට වෙද්දී ජනපද කල්යාණිය කිව්වා, හිමියනි වහා එන්න කියා. නන්ද කුමාරයාත් බුදුහාමුදුරුවන් පාත්‍රය දැන් ගනි සිතමින් බුදුරදුන් පසුපස්සේම ගියා. එවකට බුදුහාමුදුරෝ වැඩ සිටි නීග්‍රෝධ උයනට ගියා. යනකල් බුදුහාමුදුරෝ පාත්‍රය ආපසු ගත්තේ නැහැ. කිඹුල්ලත්පුර නීග්‍රෝධාරාමයට වැඩම කොට පාත්‍රය අතටගත් බුදුරජාණන් වහන්සේ නන්ද අමතා පැවිදි වීමට කැමැත් අසා සිටියා. නන්ද කුමරුට බුදුහාමුදුරුවන් කෙරෙහි තිබූ ගෞරවය නිසා බැහැ නොකියා කැමති වුණා. ඒත් නන්ද කුමරුගේ ගත මහන වුණත් සිත මහන වුණේ නැහැ කියලා කියනවා. ඒ කියන්නේ මොකද්ද දන්නවද? නන්ද කුමාරයට භාවනා කරන්න ගියාම මතක් වෙන්නේ ජනපද කල්යාණිය. හිත හදාගන්න බැරුව බව බුදුහාමුදුරන්ට පෙනුණා. නන්ද කුමරු තවතිසා දෙව්ලොවට කැඳවාගෙන ගියා. එසේ යන අතරමඟදී ගින්නකට හසු වූ වැඳිරියක රූපයක් කුමරුට දකින්නට ලැබෙනවා. වැඳිරියගේ කන්, නාසා සහ වලිගය පිලිසී ගිහින් ඇය දැවි අඟුරු වී ගිහින් තිබුණු ගසක් බදාගෙන ඉන්නවා දැක්කා. නැවත දිව්‍ය ලෝකයට පැමිණි විට නන්ද කුමරුගෙන් බුදුහාමුදුරුවන් මෙහි මහනවා. නන්ද, දිව්‍ය අප්සරාවන් දුටුවේද? ඔබ වඩා රූමත් යනුවෙන් අදහස් කරන්නේ කවරෙක්ද? ජනපද කල්යාණියද? නැතහොත් මේ දිව්‍ය අප්සරාවන්ද? එවිට නන්ද කුමරු කියා සිටිනවා, බුදුහිමියනි, මෙම දිව්‍යාංගනාවන් හා සසඳන විට ජනපද කල්යාණිය අර පිලිසුණු වැඳිරියමිනි. මෙලෙස බුදුරජාණන් වහන්සේ හා නන්ද කුමාරයා අතර කතා බස් වීමක් වූ අතර මෙහෙම ඔබ නොනවත ක්‍රියා කරන්නේ නම් මෙම දිව්‍යාංගනාවන් හා සම්බන්ධ වීමට ඔබට අවස්ථාව ලබා දෙන බවට බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මෙය සූ නන්ද කුමරු සතුටින් දිව්‍ය අප්සරාවන් ලබා ගැනීමේ අපේක්ෂාවෙන් කැපවීමෙන් අනලස්ස කටයුතු කළා. ඒ අනුව නන්ද හාමුදුරුවෝ භාවනා කළා. අවසානයේදී රහත් භාවයට පත් වුණා. මෙම කතා පුවතින්ද දරුවනේ බුදුරජාණන් වහන්සේ එදා අසහනයට පත්ව සිටි නන්ද තෙරණුවන්ට නිසි මඟ පෙන්නුවා. සිතේ තිබුණු අසහනය නැති කළා. එදා බුදුරජාණන් වහන්සේ ඒ ගැටලුව එහෙම විසඳුවේ නැත්නම් මහා විපතක් වෙන්න තිබුණා. ආදරණීය දරුවනේ, මා මේ පාඩමේ දැක්වෙන කතාපුවත් කිහිපය ඔබගේ අටශ්‍රේණියේ බුද්ධ ධර්මයේ පෙළපොතේ ගැටලු විසඳමු දැහැමි විලසින් යන පාඩමට සම්බන්ධ කරගනිමි ඔබ සමග කතා කළා. අපටත් ඕනේ තරම් ප්‍රශ්න ජීවිතයේ දේ ඇති වෙන්න පුළුවන්. අප කළ යුත්තේ ප්‍රශ්නවලින් පලා යෑම නොව ඒවාට නොබියව මුහුණ දෙන එකයි. හැම ප්‍රශ්නයකටම පිළිතුරක් ඇති බවත් ගැටලුවට විසඳුම් ලබා ගත යුත්තේද දැන උගත් කෙනෙකුගේ බවත් සිහියට ගන්න. මේ පාඩමට සවන් දුන් ඔබ සැමට මම ප්‍රශ්න කිහිපයක් ඉදිරිපත් කරනවා. ඒ ප්‍රශ්න ටික ලියා ගන්න. ඒවාට පිළිතුරු ලියා ඔබගේ පාසලේ බුද්ධ ධර්ම විෂය භාර ගුරු මෑණියන් හෝ ගුරුතුමා ගුරු පියාණන්ට පෙන්වන්න. නැතහොත් මා දෙනු ලබන අංකයට SMS එකකින් හෝ විමසන්න. මේ දුරකථන අංකය ලියාගන්න. 0.76 42 85 149. ප්‍රශ්න ටික මේවයි. පළමු ප්‍රශ්නය, දෙව්දත් හිමියන් ඉදිරිපත් කළ පංචවරය නම් කරන්න. 2. සිදුවත් කුමරුගේ සුළු මව කවුද? 3. චුල්ලපන්තක හිමියන්ගේ සහෝදරයා කවුද? 4. චුල්ලපන්තක හිමිට රහත් වීමට බුදු හිමිදුන් අභ්‍යාසය කුමක්ද? 5. නන්ද කුමරු විවාහ වූයේ කා සමගින්ද? ආදරණීය දුවේ පුතේ, ඉදිරියේදී මෙවන් වූ වටිනා පාඩම් මාලාවක් තුලින් ඔබ හා නැවත හමුවීමේ බලාපොරොත්තුවෙන් අද දිනට සමුගන්නාම බ පස්සර ගැමුණු මහා විදුහලේ බුද්ධ ධර්ම හා බෞද්ධ ශිෂ්ටාචාර විෂය ආචාර්යනි DM සෙනෙහලතා ගුරුමෑණියයි.
එතන ආදරණීය දුවේ පුතේ අද දවසේ 8 ශ්‍රේණියේ අපේ දුවදරුවන්ට බුද්ධ ධර්මයේ පාඩම කියලා දුන්නේ පස්සර ගැමුණු මහා විද්‍යාලයේ සෙනෙහලතා ගුරුමෑණියන්.
ඌවේ ගුරුකෙතර ගුවන් විදුලියේ අධ්‍යාපන වැඩසටහන් විකාශය.
සඳුදා සිට බ්‍රහස්පතින්දා තෙක් සතියේ දිනවල පස්වරු 3 සිට පස්වරු 5 දක්වා. ඉරිදට දහවල් 12 සිට පස්වරු 2 දක්වා.
FM 97.6 න් ඌව ගුවන් විදුලියෙන් දේතරුවන් වෙත.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය හා ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ඒකාබද්ධව ඌව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් මෙහෙයවන
ඌව ප්‍රජාකුවන් විදුලිය මගින් 5, 6, 7, 8, 9, 10 සහ 11 ශ්‍රේණිවල දුව දරුවන් සඳහා
COVID-19 වෛරස ව්‍යාප්තිය හමුවේ මගහැරුණු පාඩම් ආවරණය කෙරෙන විශේෂ ප්‍රතිපෝෂක වැඩසටහන් ලෙස
විකාශය කරන ගුවන් විදුලි ගුරු කිතර
ඌවේ ගුරු ගෙදර
රටට පිපෙන මල් අපි වෙමු පුංචි කැ